හැම දිනාටම අවදිමත් වූ සංසුන් වූ සන්ධ්‍යාවක් දවසක් කල්‍යාණ මිත්‍රේනි විදසුනට නිදසුනක් සමග මේ මොහොතේ ඒකාත්මිකව සිටින විදර්ශනා භාවනාව පිළිබඳව කරගෙන යන වැඩසටහන් මාලාවේ අද මේ වැඩසටහන පහුගිය සති කිහිපේ පුරාම සාකච්ඡා කරමින් පැමිණි ඒ මාතෘකාවේම තවත් දිගුවක් විදිහට අපි පටන් ගනිමු. විදර්ශනාව පිළිබඳ බොහෝ අර්ථකථන තිබෙනවා, විවිධ භාවිතයන් තිබෙනවා. විදර්ශනාවට තරම් විවිධ ක්‍රම වෙන කිසිම භාවනාවකට නැහැ. විදර්ශනාව කියන්නේ අප අත්දකින මතු පිට විනිවිද ඒ අත්දැකීම් ඇති වෙන්නේ කොහොමද, අපේ දුක සැප මේවා එන්නේ කොහේ ඉඳලාද, මොන හේතු නිසාද ඇති වෙන්නේ, ඒවත් සමග අප සම්බන්ධ වෙන්නේ කොහොමද, සහ ඒ සම්බන්ධතා වඩාත් නිවැරදි කරගන්නේ කොහොමද. ඉතින් මේ කාරණා පිළිබඳ අප අප විසින්ම පෞද්ගලිකව කරනු ලබන විනිවිද දැක්මක් ගවේෂණයක් පස්සනා කියන්නේ. මේ වචනේ බොහොම බරපතලයි, ඉතාම බැරෑරුම් භාවිතයක් තිබෙන වචනයක් විපස්සනා. එනමුත් ඒ නිසාම කෙනෙකුට, බොහෝ දෙනෙකු හිතනවා විපස්සනාව හරි අමාරුයි, දැම්ම කරන්න බෑ, ඉස්සෙල්ලා සමතේ වඩා කිසියම් ස්ථාවර සමාධියකට පැමිණි පසු විපස්සනා කරනවා කියා. මේ වචනෙට නම් බය වෙන්න එපා, බොහොම අහිංසක වචනයක් විපස්සනාව, නැත්නම් විදර්ශනා කියන්නේ. එමෙන්ම දහමේ හරය තමයි විපස්සනාව. මේ විපස්සනාව දහමේ හරය නිසාම දහමේ සියලුම ලක්ෂණ විපස්සනාවේ ගැබ්බ තිබෙනවා. දැන් දහමේ එක් ලක්ෂණයක් තමයි ටිකෙන් ටික ගැඹුරට යන ගතිය. මහ මුහුදට දහම උපමා කළානේ. මහ මුහුදේ එක් ලක්ෂණයක් තමයි කෙමෙන් කෙමෙන් තමයි ගැඹුරට යන්නේ. වෙරළේ ඕනෑම කුඩා දරුවෙකුට උනත් යාන්තමට මහ මුහුද ස්පර්ශ කරන්ට පිළිවන් ලොකු අනතුරක් නොකරගන්නේ නැතිව වැඩෙන්ට වැඩෙන්ට අඩියෙන් අඩිය ගැඹුරට යන්නත් පුළුවන්. ඒ ගැඹුරෙත් ඉතින් කෙලවරක් නැහැ. ධර්මයත් ඒ වගේ, විපස්සනාවත් ඒ වගේ. තම මේට අමුතු ලකලැහස්ති වීමක් අවශ්‍යම නැහැ විපස්සනා පටන් ගන්න. ඉරියව්වත් එපමණම වැදගත් නැහැ විපස්සනාවට. පරියංකයෙන් පුහුණු වෙන්න පුළුවනි. ඒ පුහුණුව සමග සාමාන්‍ය ජීවිතයේ ඇතුලේ අපට අපගෙනම ගැඹුරින් ගැඹුරට විමසන්න පුළුවන්. ඇයි අපට මෙහෙම වෙන්නේ? ඇයි අපට රිදෙන්නේ? ඇයි අපට රිදවගන්නේ? කොහොමද රිදවගන්න නැතුව ජීවත් වෙන්නේ? ඇයි අප දේවල් මත රඳා පවතින්නේ? ස්වාධීන වෙන්න බැරිද අපට? අඩුම ගානේ මානසිකව ස්වාධීන වෙන්න බැරිද? මෙන්න මේ කාරණා තවත් කෙනෙක් කරන කියන දේවල් නිසා ඇයි අපි හිතින් විඳවන්නේ? එහෙම විඳවන්නේ නැතුව ඉන්න බැරිද? බැරිද? පුළුවන්ද? කාගෙන්වත් අහනව නොවේයි. අපම ඒ විඳනයත් සමග, ඒ විඳීමත් සමග ගැඹුරින් ගැඹුරට විමසමින් විමසමින් යනවා. ඇයි මට මෙහෙම කළේ කියා නොවේ. ඇයි මට අරයා මෙහෙම කළේ? ඇයි මේ උදව්ව නොකළේ? ඒ සිතීම කාටත් තියෙනවා. ඒ සාමාන්‍ය සිතීමක්. ඒ බලාපොරොත්තුවක් තියෙනවා. අනිත් අය උදව් කළ යුතුයි, උපකාර කළ යුතුයි, කරදර නොකළ යුතුයි කියන ඒ අපේක්ෂාවත් සාමාන්‍ය හිත්වල තියෙනවා. විපස්සනාව ඒ එතනින් නෙමෙයි පටන් ගන්න. ඒ ප්‍රශ්නේ අහන්නේ ඇයි? ඇයි ඔබ මට කරදර කළේ, මට රිදෙව්වේ, මාව හැඬෙව්වේ කියා? ඇයි ඇඬුවේ? ඇයි රිදව ගත්තේ? ඇයි දුක් උනේ? අපෙන් අහන්නේ. අපි අපෙන් අහනවා. ඇහුවට අපිට උත්තර දෙන්න දන්නේ නැනේ. දන්නේ නැති නිසා අන්න හොයාගෙන 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 උත්තරේ හොයාගෙන අප තුලටම අප යනවා. පොත් තුලට නෙවෙයි, ගුරුවරු ඇතුලට නෙවෙයි. ඒ විමසීමත් සමග අප අභ්‍යන්තරගත වෙනවා. අප තුලින් මේ ප්‍රශ්නේ අහනවා. ඉතින් ඇසූ මොහොතේම උත්තරයක් නැති වෙයි. නමුත් ඒ ප්‍රශ්නයත් සමග අප දිගින් දිගටම විමසීම අත් නොහැර ඉන්නවා. එතනදී හිතවතුනි, අන්න අවබෝධය උපදින්න පටන් ගන්නවා. අවබෝධය දැනුම නොවේයි, අවබෝධය. අවබෝධයත් සමග තමා කෙනෙකු ස්වාධීන වෙන්නේ. අවබෝධය නැතිකම නිසා තමා හැම විටම තව කෙනෙකු මත, තව දේවල් මත යැපෙන්නට සිදු වෙන්නේ. භෞතික යැපීමම නොවේ, මානසික යැපීමෙන් නිදහස් වෙන්න පුළුවන්. කළ යුතු දේ කරනවා, දිය යුතු දේ දෙනවා. නමුත් බිඳවන්ට යන්නේ නැහැ. සමහරට අනිත් කෙනෙක් අකටයුතුකම් කරන්න පුළුවන් කළා කියා එයින් විදර්ශනා කරන කෙනා තමන්ට රිදව ගන්නට යන්නේ නැහැ. මොකද අර අවබෝධයේ තියෙනවා තමන්මයි තමන්ට රිදව ගන්නේ. මේ පසුබිමත් සමග හිතවතුනි, ප්‍රශ්නයක් ගිය සතියේ කතා කළා. මේ ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසාම ඊගේ සතියේ වැඩසටහනින් පසු මේ ප්‍රශ්නය කීප වතාවක් කීප ආකාරයකට අසා තිබුණා. මේ තමන් පිළිබඳ, මම පිළිබඳ විපස්සනා කිරීම දැන් බොහෝම ජනප්‍රිය කතාවක් නේ. මම කියා කෙනෙකු නැහැ කියන එක. මම කියා කෙනෙකු නැහැ. මෙතන පුද්ගලයෙකුත් නැහැ, කෙනෙකුත් නැහැ. එහෙම කතාවක්. ඉතින් එහෙමනම් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නය ඇහෙනවා, නැගෙනවා. මම කියා කෙනෙකු නැතිනම් කවුද විපස්සනා කරන්නේ? සහ මම කියා කෙනෙකු නැතිනම් කවුරු ගැනද විපස්සනා කරන්නේ? දැන් තමන් ගැන විපස්සනා කරන්න කියා කිව්වේ තමන් ගැන හොයන්න කියානේ. මම කියා කෙනෙකු නැතිනම් විපස්සනා කරන්න කෙනෙකුත් නැහැ. විපස්සනාවට භාජනය කළ යුතු කෙනෙකුත් නැහැ. කරන්න දෙයක් නැහැ. පටන් ගැනීමක් නැහැ. ඉතින් මේ කාරණය විවිධාකාරයෙන් අප සාකච්ඡා කළා, පැහැදිලි කරන්න උත්සාහ කළා. මෙතන එහෙම නැහැ කියන කතාවට වඩා මුලින්ම තීන්දුවකට ඇවිත් කෙනෙක් ඉන්නවා, කෙනෙක් නැහැ. එහෙම මුලින්ම පූර්ව නිගමනයකට ඇවිත් ඒ නිගමනය තහවුරු කරගන්න කරන පක්ෂපාතී පරීක්ෂණයකට නොවේ විපස්සනා කියන්නේ. දෙයිබඳු පරීක්ෂණ කරන්න පුළුවන්. මුලින්ම නිගමනයකට එනවා, මෙයා හරි මෙයා වැරදි. ඉන්පස්සේ ඒ පරීක්ෂණය කරන්නේ අර නිගමනය තහවුරු කරගන්න. හරි කියා නිගමනයකට මුලින්ම එළඹුණොත් හරි කියා ඔප්පු කරන්න තමා සාක්ෂි හොයන්නේ. වැරදි කියන නිගමනයට මුලින්ම ඇවිත්නම් ඒ වැරදි කියන කාරණය ඔප්පු කරන්න තමා සාධක හොයන්නේ. ඇත්ත හොයාගන්නේ නෙමෙයි. ඒ බඳු පරීක්ෂණවලට කියනවා පක්ෂපාතී පරීක්ෂණ. ඒවට පරීක්ෂණ කියන්නත් බෑ. විපස්සනාව එබඳු කලින්ම පූර්ව නිගමනයකට ඇවිත් මෙතන කෙනෙක් ඉන්නව නැත්නම් කෙනෙකු නෑ කියා ඒ නිගමනය තහවුරු කරගන්න, හරියට උසාවියක නඩුවක් ඔප්පු කරන්න වගේ මුලින්ම තීන්දුවකට එනවා. නිවැරදි හරි ඒ පාර්ශව දෙකම ඇවිත් ඉන්පස්සේ නඩු විභාගයේ කිව්වට ඒ තමන් ආපු නිගමනය තහවුරු කරන්න තමා සාක්ෂි දෙන්නේ, හොයන්නේ, සාක්ෂි විමසන්නේ. දැන් එහෙම භාවනා කරන්නට බෑ. ඒකට භාවනාව කියන්නටත් බෑ. මේ කාරණයත් අපට පැහැදිලි. විපස්සනාව විවෘත මනසකින් කළ යුතු දෙයක්. මේ විවෘත මනසට තමා උපේක්ඛා කියන්නේ. උපේක්ඛා, උපේක්ඛා කියන පාලි වචනේට සිංහල වචනයක් හරි අමාරුයි හොයාගන්න. අපි උපේක්ෂා කියනවා. උපේක්ෂා සිංහල වචනිකුත් නෙමේ, පාලි වචනිකුත් නෙමේ. සිංහලෙන් කියන්ට හරි වචනයක් නැහැ. ඉතින් මධ්‍යස්ථ බව කිව්වොත් හුඟාතුරට ළඟ තේරුමක් එනවා. මධ්‍යස්ථ බව, මැදහත් බව, අපක්ෂපාතී බව, විවෘත බව. මේ විවෘත බව අනිවාර්යයෙන්ම අවශ්‍යයි පරීක්ෂණයක් කරන්න. ඕනෑම දෙයක් ගැන පරීක්ෂණයක් කරන්න අපක්ෂපාතී මනසක් අවශ්‍යයි, විවෘත මනසක් අවශ්‍යයි. එහෙම නැතුව කරන දෙයට පරීක්ෂණයක් කියන්න බෑ. ඒ අගතිගාමි, අන්තගාමි, පක්ෂපාති. මතයක් තහවුරු කරගන්න නොවේ භාවනා කළ යුත්තේ. අපේ අදහසක් තහවුරු කරගන්න, හරි කියාගන්න, ඔප්පු කරගන්න නොවේ. ඒකට භාවනා කරන්න අවශ්‍ය නැහැ. විපස්සනාවේදී අප එදත් කතා කළා, කියවෙන නිතර කියවෙන වචනයක් තමා අනත්ත. අනත්ත, අනත්ත කියන වචනය ආත්මයක් නැහැ කියන අදහස. අනත්තයි. හැබැයි එහෙම කිව්වට අපිට තේරෙන්නේ නැහැ මේ ආත්මයක් කියන්නේ මොකද්ද කියන එක තේරෙන්නේ නැතුව මොකක් නැහැ කියලාද කියන්නේ. ආත්මයක් නැහැ කිව්වහම, එහෙම කිව්වහම මේ වචනේ අර්ථය එනවා. හැබැයි අපිට තේරෙන්නේ නැහැනේ මේ මොකද්ද නැහැ කියන්නේ, ආත්මයක් නැහැ කියන්නේ මොකද්ද, ආත්මය කියන්නේ මොකද්ද. ඒ නිසා දහමේදී මෙය විවිධාකාරයෙන් විස්තර කරනවා. සාමාන්‍ය කියන්නේ ඇයි යමක් අනත්ත වෙන්නේ? අනත්ත වෙන්නේ එය අපට ඕන විදිහට පවතින්නේ නැති නිසා. යම මට අවශ්‍ය ආකාරයට පවතින්නේ නැතිනම් එයට මගේ කියන්න බෑ. මේ සරල තර්කයක්. තර්කයක් මෙතන තියෙන්නේ. කිසියම් දෙයකට මගේ කියන්න පුළුවන් වෙන්නේ මට ඕන ආකාරයට එය පවතිනවා නම් පමණයි. තමන්ට අවශ්‍ය ආකාරයට පවතින්නේ නැති නොපවතින දේවල් වලට තමන්ගේ කියා කීම විහිළුවක් හා පිස්සුවක්. එක් පැත්තකින් විහිළුවක්. තමන්ට අවශ්‍ය ආකාරයට පවතින්නේ නැති දේවල් වලට ඒක මගේ මටයි අයිති මමයි අයිතිකාරයා කියා සිටීම හා කීම එක් පැත්තකින් විහිළුවක් අනෙක් පැත්තෙන් පිස්සුවක්. සීබුද්ධිය තියෙන කෙනෙකුට එහෙම කියන්න බෑ. ඉතින් දැන් මේ ආකාරයට බැලුවොත් මගේ කියන තමන්ගේ කියන දේවල් ශරීරයෙන් පටන්ගෙන බැලුවොත් ශරීරය මේ මගේ ශරීරයේ කියන දේ මට ඕන විදිහටද පවතින්නේ? ඉන්නේ නෙමෙයි. දැන් ශරීරයක් ඉන්නව නෙමෙයිනේ ශරීරයක් පවතිනවා. එතකොට ශරීරය පවතින්නේ මට අවශ්‍ය විදිහටද? මගේ කැමැත්තට අකමැත්තට අනුවද ශරීරයේ දේවල් කරගන්නේ? එයාට දේවල් වෙන්නේ. ඉතින් එහෙම බැලුවොත් අපේ ඕනෑ එපාකම් වලට අනුව ෘචි අරුචිකම් වලට අනුව ශරීරයේ පවතින අවස්ථා බොහෝම අඩුවෙන් තියෙනවා. වැඩි ප්‍රමාණයක් ශරීරයේ දේවල් සිදු වෙන්නේ හා ශරීරයේ පවතින්නේ අපට අවශ්‍ය විදිහට නෙවෙයි. අප කැමති විදිහට නෙවෙයි. ඉතින් ඒ විදිහට අපි අනිත් දේවල් දිහත් බලනවා, හිත දිහත් බලනවා. අපට අපිට ඕන විදිහටද හිත පවතින්නේ? එහෙම නැත්නම් මේවා අපේ කියන්න පුළුවන්ද? මේ බුද්ධියක් තියෙනවා නම් එහෙනම් බෑ. සාමාන්‍ය බුද්ධියක් තියෙනවා නම් කියන්න බෑ. ඒ කාරණයක් පැහැදිලියි. අවබෝධයේ කෙසේ වෙතත් ඒ බුද්ධියට පිළිගන්න පුළුවන් කාරණයක්. හැබැයි එතනිනුත් එහාට ගිහිල්ලා මෙතන තේරුම් ගත යුතු තව කාරණයක් තිබෙනවා. දැන් මේ කාරණය එපමණ ඔය විපස්සනාවේදී මතු කරන කාරණයක් නොවේයි. ඔය අනත්ත කතාවෙන් වැහිලා ගිය කාරණයක්. තමන්ට අවශ්‍ය විදිහට යමක් පවතින්නේ නැත්නම් එය අනාත්මයි. එය අනත්තයි. ඒ කියන්නේ තමන්ට ඕනේ විදිහට යමක් පවතින්නේ නැත්නම් එය මගේ මමයි එහි අයිතිකරු කියා කියන්න බෑ. ඉතින් එහෙමනම් මේ වෙන දේවල් ඇයි කරන්නේ? ඇයි දන් දෙන්නේ? ඇයි සිල් රකින්නේ? ඒ භාවනා කරන්නේ? ඒ ප්‍රශ්නේ එනවනේ. දෙවනම එකක්වත් ඕන්නේ නැහැ. හැම දෙයක්ම අවශ්‍යයි. හැම දෙයක්ම අවශ්‍යයි. හේතුව මෙතන පැහැදිලි කරගත යුතු වෙනස් කාරණයක් තිබෙනවා. කුමක්ද? තමන්ට අවශ්‍ය විදිහට කිසිවක් පවතින්නේ නැති වුණාට තමන්ට අවශ්‍ය විදිහට 100ට 100ක්ම කිසිම දෙයක් පැවතින්නේ නැහැ. 100ට දශම 1.2ක් තියේ, තප්පර 2-3ක්, විනාඩියක් 2ක්. නමුත් සදහටම සම්පූර්ණයෙන්ම නම් කිසිම දෙයක් කිසිම කෙනෙකුට කැමැති විදිහට පවතින්නේ නැහැ. ඒ එහෙම වුණත් මෙතන වෙනස් කාරණයක් තිබෙනවා. කුමක්ද? අපට අවශ්‍ය විදිහට කිසිවක් පවතින්නේ නැති වුණාට අපට අවශ්‍ය දේ කරගන්න පුළුවන්. දැන් මේ දෙක දෙකක්. එකක් නෙවෙයි. අපිට අප කැමති විදිහට මොනවත් තියෙන්නේ නැහැ. ශරීරේ තියෙන්නෙත් නැහැ, හිත තියෙන්නෙත් නැහැ. ඒ ඇත්ත. අප කැමති විදිහට එහෙම තියෙනවා නම් මේ කිසිවක් ඕනේ නැහැ. ප්‍රශ්නයක් නැහැ එහෙමනම්. මෙහෙම තියෙන්නේ නැහැ. එහෙම තියාගන්නත් බෑ. නමුත් අපට අවශ්‍ය දේ කරන්න පුළුවන්. අප කැමති විදිහට යමක් පවතින්නේ නැහැ කිව්වහම අපට අවශ්‍ය දේ කරගන්න බෑයි කියලා කියවෙන්නේ නැහැ. ඒ කියවෙන්නේ නැහැ. කොහෙමත් කියවෙන්නේ නැහැ. අපට ඍසි විදිහට කිසිවක් පවතින්නේ නැත කියන ප්‍රකාශය ඇතුළේ කියවෙන්නේ අපට අවශ්‍ය දෙය කරගන්න බෑයි කියලා. එහෙමත් බැරි නම්, කියන්නේ අපට කැමති දේ කරගන්නත් බැරි නම්, ඉතින් අපි කොහොමද දන් දෙන්නේ? අප කොහොමද සිල් රකින්නේ? අප කොහොමද භාවනා කරන්නේ? අප කොහොමද රැකියාවක් කරන්නේ? අපට අවශ්‍ය දේ කරගන්න බැරි නම්, ඔය කිසිම දෙයක් කරන්න බෑනේ. තේකක් හදන්න පුළුවන්ද? හැදුතේ කෝපයක් පානය කරන්න පුළුවන්ද? මොනවත් බෑ. මල් පැලයක් හිටවන්න පුළුවන්ද? බෑ. නමුත් ඉතින් අප කොපමණ දේ කරනවද අපට කැමති දේවල්, අවශ්‍ය දේවල්? ඒ හැකියාව තියෙනවා. මෙතන හැකියාවක් තියෙනවා. නමුත් අයිතියක් නැහැ. අයිතියක් නැති හැකියාවක් තියෙනවා. ඒතර නැහැ කියන්නේ අයිතියක්. අපට ඕන විදිහට යමක් පවතින්නේ නැහැ. එහෙම බලයක් නැහැ. දැන් බලයක් තියෙනවා නම් සිතවිල්ලක් ආවම ඒ සිතවිල්ලට අනුව පවතින්න ඕනේ. එහෙම පවතින්නේ නැහැ. අවුව වැස්ස පමණක් නොවේ. මේ ශරීරයේ හිතවත් පවතින්නේ නැහැ. ඉතින් ඒ නිසා අන්න අනත්තයි. නමුත් අවශ්‍ය දේ කරගන්න පුළුවන්. මේ හැකියාව හඳුනාගන්න. ඒකත් බෑ කියන්න එපා. ඕන දේ කරගන්න බෑ කියන්න එපා. ඕන දේ පවතින්නේ. අපිට ඕන විදියට කිසිවක් පවතින්නේ නැහැ. ඒ ඇත්ත. භාවනා කරන්න කරන්න ඒ වඩා පැහැදිලි වෙනවා. නමුත් එයින් කියවෙන්නේ අපට අවශ්‍ය දේ කරගන්න බෑ කියලා. අවශ්‍ය දේ කරගන්න පුළුවන්. සහ අනවශ්‍ය දේ නොකර ඉන්නත් පුළුවන්. මේ කාරණා දෙක අතර කිසිම පරස්පරයක් නම් නැහැ. අවශ්‍ය විදිහට යමක් පවතින්නේ නැහැ කීම සහ ඒ ප්‍රකාශය හා අපට අවශ්‍ය දේ කරගන්න පුළුවන් කියන ප්‍රකාශය අතර කිසිම ගැටුමක් නැහැ. දෙකම ඇත්ත. එකක් පමණක් නොවේ, දෙකම ඇත්ත. ඉතින් මේ වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ මේ අපට අවශ්‍ය පරිදි යමක් කරන්න පුළුවන් කියන කාරණේට. භාවනා කරන්න කරන්න ඒ කාරණේ වඩ වඩාත් ඉස්මතු වෙලා එනවා. වඩ වඩාත් පැහැදිලි වෙනවා. අපට අවශ්‍ය දේ කරගන්න පුළුවන්. එමෙන්ම අනවශ්‍ය දේ නොකර ඉන්නත් පුළුවන්. තරහ ගැනීම ගන්න තරහ ගන්නවා. ගත්ත තරහ දිගින් දිගටම තියාගන්නත් පුළුවන්. බැරිද? තරහ ගත්තා හරි තරහ ආවා හරි ඒක දෙකෙන් මොකක් වුණත් කමක් නැහැ. ඒ තරහ ගත් තරහ හෝ පැමිණි තරහ බැරිද දවස් ගානක් දිගටම තියාගන්න? මතක් වෙන වෙලාවේ නැවත නැවත ඒ තරහට පෝර දමමින් වතුර දමමින් බැරිද ඒ තරහ දිගටම ඇදගෙන යන්න? බැරිද? පුළුවන්. ශෝකයක් ඇති වුණා, ශෝකයක්. ඒ ශෝකේ බැරිද මාස ගානක්ම දිගටම විඳින්න? මතක් වෙන වෙලාවේ නැවත නැවත දුක් විඳින්න බැරිද? නැවත නැවත අඬන්න බැරිද? එහෙම දුක් විඳින්නේ නැද්ද? අඬන්නේ නැද්ද? ඒ පුළුවන් නිසානේ. එහෙම පුළුවන්. එමෙන්ම හිතවතුනි, ගත් තරහ අතහරින්නත් පුළුවන්. ඇති වුණු ශෝකය නැති කරගන්නත් පුළුවන්. ඒ පුළුවන්කමක් තියෙනවා. ශෝක කිරීමේ හැකියාවක් තිබෙනවා, ශෝක නොකිරීමේ හැකියාවක් තිබෙනවා. දැන් මේ කාරණේයි අනත්තයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. අනත්ත කියා කිව්වහම මේ මුකුත් කරගන්න බැහැයි කියන අදහස නම් එන්නේ නැහැ. ඒ අදහසට ගියොත් නම් ලොකු අමාරුවක වැටෙන්නේ. අනත්ත එකක්. ඒ පැහැදිලිව තේරුම් ගන්න. අනත්ත කියන්නේ එකක්. අපට ඕන විදියට කිසිවක් පවතින්නේ නැහැ. නමුත් අපට ඕන දේ අපට කරන්න පුළුවන්. අපට කරන්න පුළුවන්. තව කෙනෙක් ලවා කරවන්න නොවේයි. අපට කරන්න පුළුවන්. ඒ වගේ සරල උදාහරණ ටිකක් ගත්තනේ, අපට ඕන නම් දන් දෙන්න පුළුවන්. බැරිද? ඕන නම් පුළුවන්. නොදී ඉන්නත් පුළුවන්. අවශ්‍ය නම් නොදන්න දේ දන්නවා වගේ කතා කරන්නත් පුළුවන්. මුසාවාද කියන්න පුළුවන්. ඒ වගේම ඕන නම් නොකිය ඉන්නත් පුළුවන්. ඇත්ත පමණක් කතා කරන්නත් පුළුවන් ඕන නම්. තව කෙනෙක්ගේ හිතක් සැනසෙන විදියට කතා කරන්නත් පුළුවන්. තව කෙනෙකුගේ සිතක් පෑරෙන විදියටත් කතා කරන්න පුළුවන්. බැරිද? පුළුවන්. එහෙනම් ඉතින් අනත්ත තමයි. අනත්ත බොරු වෙන්නේ ඒ නිසා. මේ වෙනම කාරණයක්. මේ දෙක පටලව ගන්න එපා. දන් දෙන්නත් පුළුවන්. නොදී ඉන්නත් පුළුවන්. සිල් රකින්නත් පුළුවන්. සිල් රකින්න නැතුව ඉන්නත් පුළුවන්. භාවනා කරන්නත් පුළුවන්. නොකර ඉන්නත් පුළුවන්. මෙන්න මේ පුළුවන්කම විපස්සනාවේදී හඳුනාගෙන ඒ හැකියාව නිවැරදිව භාවිතා කිරීමකට පුහුණු වෙනවා විපස්සනාවේදී. අතට දන් දෙන්න පුහුණු වෙනවා. එයත් විපස්සනාවට අයිතිය. සිල් රකින්න පුහුණු වෙනවා. පුළුවන්. පුළුවන්. බැරි නම් බෑ. ඉතින් බැරි නම් බෑ. නෑ පුළුවන්. පුළුවන් නිසා සිල් රකින්නවා. පුළුවන් ප්‍රමාණයට රකින්නවා. එතනින් පටන් ගන්න. බැරි නම් පටන් ගන්න බෑ කිසි දෙයක්. බින්දුවේ නම් ඉන්නේ අපිට කිසිම දෙයක් පටන් ගන්න බෑ. කවුරුවත් හිතවතුනි බින්දුවේ නෑ. බින්දුවේ නෑ. ඊට එහා කිසියම් තැනක අප ඉන්නේ. 100%ක් නැතුව ඇති. 100% නම් ඒත් ඕනේ නැණි මොනවත් කරන්නේ. ඒතර බිඳුවයි 100යි අතර කිසියම් තැනක අප හැමදෙනාම ඉන්නවා. එකම තැනක නොවෙන්න පුළුවන්. එක් එක් තැන්වල අප හැමදෙනාම ඉන්නවා. ඉතින් කවුද ඉදිරියෙන් ඉන්නේ? කවුද පසුපසින් ඉන්නේ? කවුද දන්නේ? එය කොහොමත් අඳින ඇඳුමින් හොයන්ට බෑ, කරන රැකියාවෙන් හොයන්ට බෑ. ඉන්න තැනින් හොයන්ට බෑ. ඒ කාරණාවලින් මනින්ට බැරි දෙයක්. ආධ්‍යාත්මික වශයෙන් කෙනෙකු කොයි වගේ තැනකද ඉන්නේ කියා එය මැනගන්න නම් විශේෂ පරීක්ෂණයක් කරන්න ඕනේ. බොහොම ලං වෙලා දිගු කාලයක් ඒ පරීක්ෂණය කරන්න ඕනේ. ඒක මොකටද අපි කරන්නේ? මේ අපිට වෙන මේ වැඩක් නැති නිසාද මේ බොහොම ස්වල්ප වෙලාවනේ අපේ භාවනාවටත් තියෙන්නේ. ඉතින් ඒ ටික කාලෙත් මොකටද තව කෙනෙකුව මනින්ට නාස්ති කරන්නේ? හැබැයි අවබෝධ කරගන්න ඕනේ කාරණය තමා හැම මිනිස්සෙකම මේ ආධ්‍යාත්මික සංඛ්‍යා රේඛාවේ බිඳුවේ නෙමේ ඉන්නේ. බිඳුවේ නෙමේ. බිඳුවට වැඩිය ලොකු තැනක, ඉහළ තැනක ඉන්නේ. එක වෙන්නත් පුළුවන්, 99 වෙන්නත් පුළුවන්. ඉතින් මේ කොතනද කියලා හැඳුනුම් පතින් බලන්න බෑ. අහලා ඇහුවට කියන්න තේරෙන්නේ නැති වෙයි. ඉතින් අහන්න ඕනත් නැහැ. වැදගත් වෙන්නේ මේ හැම දෙනාම ආධ්‍යාත්මික වශයෙන් කිසියම් තැනක ඉන්නවා කියන කාරණය ඒතු ගැනීම. වැරදි කරන අය, වැරදි නොකරන අය හැම දෙනාම බෞද්ධ අබෞද්ධ මේ හැම දෙනාම ආධ්‍යාත්මික රේඛාවේ කිසියම් තැනක ඉන්නවා. ඉතින් එතනට එතනින් ඉහළට යන්න පුළුවන්, එතනම ඉන්න පුළුවන්. හැබැයි බිඳුවේ නම් කවුරුත් නැහැ. මේ කාරණය පැහැදිලි වෙන විට හිතවතුනි හැම මිනිස්සෙකු පිළිබඳවම ගෞරවයක් ඇති වෙනවා. ඒ ගෞරවය ආගමට, ඒ අදහන ආගමට, ජාතියට, කරන රැකියාවට, වත්බොහසත් කම්වලට, අඳින ඇඳුමට, දැනුගත් කම්වලට නොවේ. ඒවට නෙවේ. හැම මිනිස්සෙකු ඇතුළෙම විපස්සනා කළ හැකි කෙනෙකු ඉන්නවා. අනිවාර්යයෙන් විපස්සනා කළ හැකි කෙනෙකු ඉන්නවා. ඒ හැකියාව තියෙනවා හැම මිනිස්සෙකුටම. ඒ සමහර විට සංවේදී නම් ඒ දැනෙන්න පුළුවන්. සංවේදී නැත්නම් දැනෙන්නේ නැහැ. ඉතින් දැනෙන විට හැම මිනිස්සෙකු ගැනම ලොකු ගෞරවයක් ඇති වෙනවා. එමෙන්ම සංවේගයකුත් එනවා. ගෞරවයේ ඉන්නේ ඒ හැකියාවෙන් යුක්ත කෙනෙක් නේ කියන හැඟීම නිසා. සංවේගය ඇති වෙන්නේ ඒ බඳු හැකියාවකුත් තියාගෙන ඇයි මේ අතරමං වෙලා ඉන්නේ? ඒ කාරණේ පේන විට සංවේගයක් එනවා. ඔය හැඟීම් දෙක හැර වෙන හැඟීමක් නම් ඇති වෙන්නේ නැහැ. ගෞරවයක් හා සංවේගයක්. අප ගැන බලනකොට අනිත් ගැන ගෞරවයක් හා සංවේගයක්. ඊළඟට අප දිහාම බලන විට අන්න අපට පේනවා මේ හැකියාව තියෙන බව. දැන් අප දිහා බලන්නත් පුළුවන් නේ අපට. අනත්ත වුණත් අපට ඕනෑ විදිහට කිසිවක් පවතින්නේ නැති වුණත් අපට අප දිහා බලන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා. එහෙම බැලුවොත් නේ පේන්නේ. අපට අවශ්‍ය දේ කරන්න පුළුවනි. පුළුවනි. බැරි නෑ පුළුවන්. අවශ්‍ය නම් ඇති වුණු තරහ, අපි හිතමු ගත්ත තරහ කියන එක වැරදි කියලා. يعني කවුරුත් හිතාමතා තරහ ගන්න නැහැ කියලා හිතමුකෝ. තරහ එනවා. ඒ මොන හේතුව නිසා හරි ඇති වූ තරහ අවශ්‍ය නම් ඒ මොහොතේම අතාරින්න පුළුවන්. දිගට තියාගන්නත් පුළුවන්. අතාරින්නත් පුළුවන්, තියාගන්නත් පුළුවන්. අඩු කරගන්නත් පුළුවන්, වැඩි කරගන්නත් පුළුවන්, නැති කරගන්නත් පුළුවන්. විතර බලන්න හැකියාවන් තුනක් තියෙනවා. නැති කරගන්නත් පුළුවන්, අඩු කරගන්නත් පුළුවන්, වැඩි කරගන්නත් පුළුවන්. දුකක් වුණත් ඒ ඕනෑම හැඟීමක් එක්ක බලන්න මේ හැකියාවන් තුනම තියෙන. නැත්තේ නෑ. දුක අඩු කරගන්නත් පුළුවන්, වැඩි කරගන්නත් පුළුවනි, නැති කරගන්නත් පුළුවන්. එතන මේ කාරණය වෙනස් විදිහකට කීවොත් කුසල් කිරීමේ හැකියාවයි අකුසල් කිරීමේ හැකියාවයි මේ හැකියාවන් දෙකම තියෙනවා. ඒ තියෙන තැනට නැතිනම් තියෙන ස්වභාවයට තමා තමන් කියා කියන්නේ. මම කියන්නේ. මම කියා කියන්නේ. අර්ථාන්විතව මම කියන්නේ මෙන්න මේ හැකියාවන් දෙකට. එතකොට එහෙම හැකියාවන් දෙකක් නැහැ කියන්න බෑ. හැබැයි තමන්ට ඕන විදිහට කිසිවක් පවතින්නේ නැහැ කියන එක ඇත්ත. ඒක බොරු වෙන්නේත් නැහැ. කිසිවක් පවතින්නේ නැහැ. දේවල් මොනවා හරි තියෙනවා නම් ඒවා අපිට ඕන විදිහට පවතින්නේ නැහැ. එනමුත් කුසල් කිරීමේ හැකියාවයි අකුසල් කිරීමේ හැකියාවයි ඒක තව විදිහකට ආයෙත් දෙකට බෙදන්න පුළුවන්. කුසල් නොකර සිටීමේ හැකියාවයි අකුසල් නොකර සිටීමේ හැකියාවයි තියෙනවා. මේ හැකියාවන් අඳුනා ගන්න. මම නෑ කී කීන්ට එපා. එහෙම නෑ කී කී හිටියා කියා ලොකු ගමනක් යන්න බෑ. ඒ මම නෑ කියන තැන හරියට තේරුම් ගන්න මේ නෑ කියන්නේ පාලනයක් නෑ කියන එක. තමන්ට අවශ්‍ය විදිහට කිසිවක් පාලනය කරන්න බෑ කියන එක. හැබැයි තමන්ට අවශ්‍ය විදිහට තමන්ට වැඩ කරන්න බෑ කියන එක නෙවෙයි. ඒ දෙක දෙකක්. තමන්ට අවශ්‍ය නම් කුසල් කරන්න පුළුවන්. අවශ්‍ය නම් අකුසල් කරන්න පුළුවන්. බැරි නෑනේ, පුළුවන්. අවශ්‍ය නම් අකුසල් නොකර ඉන්නත් පුළුවන්. කුසල් නොකර ඉන්නත් පුළුවන්. මෙන්න මේ හැකියාවන් ටික ඉස්මතු වෙලා පේන විට මේ අල්මාරිය නෙමෙයිනේ, සේප්පුවක නෙමෙයිනේ තිබුණේ, පෙට්ටගමක නෙවෙයිනේ, පොළොව යට වලල්ලා නෙවෙයිනේ තිබුණේ මේ හැකියාවන්. එහෙම නෙවෙයිනේ මේ අපි ඇතුලේ. එතන දැන් මේ හැකියාවන් ඔන්න උඩට එනවා, මතුවලා එනවා විපස්සනාවෙන්. මේ වෙලාවේ කළ විපස්සනාවෙන්, මේ සවන් දීමෙන් කළ විපස්සනාව ඇතුලේ ඔන්න අපිටම පේනවා මේ හැකියාවන් මතුවලා එන බව. එහෙම තියෙනවනේ. නැත්තේ නෑ, තියෙනවා. ඉතින් මේ දකින විට හිතවතුනි මොන තරම් සතුටක් ඇති වෙනවද? මහා නිධානයක් ගොඩට ගත්තහම දැනෙන සතුටට වැඩි සතුටක්. හිතන්න, දිලිඳු වෙලා දිලිඳු වෙලා දිලිඳු වෙලා අන්ත දිලිඳු තත්වයට පත් වෙලා ඔහේ හාමතේ වැටි සිටින විට කාගේ හරි මග පෙන්වීමකට ඒ වැටිලා ඉන්න තැනම හැරුවාම මහා නිධානයක් හම්බ වෙනවා. ඒ හම්බුනේ හැරුපු නිසා. ඒ හරියටම තියෙන තැන හැරුව නිසායි ලැබුණේ. මේ තියෙන තැන දැනගන්න කාගේ හරි උපදේශයක් අවශ්‍ය වෙන්න ඇති. කොහොම හරි එහෙම හැරුවාම ඒ නිධානේ තියෙන තැනට එනකල්ම හැරුවාම අඩි 5ක් යටින්න 4.5ක් හැරුවට ලැබෙන්නේ නැහැ. හරියටම 5ක් හැරුවොත් තමයි ලැබෙන්නේ. ඉතින් අඩි 4යි අඟල් 11ක් කාලලත් නවත්තන්න පුළුවන්. අයියෝ අපරාධික යා. රැවටුණා කියා. නෑ. අඩි 5යි නම් 5ම හරන්නේ. නිධානේ ලැබෙනකල් හරන්නේ. එහෙම හැරුවාම අන්න නිධානේ ඒක උඩට ගත්තා මොන තරම් සතුටක් එනවද? තාම ඒ ප්‍රයෝජන ගත්තේ නෑ. ඒක ගිහිල්ලා විකුණලා කෑම බීම ගන්න එපැයි. බඩ පිරෙන්නේ නැහනේ නිධානයක් ලැබුණා කියලා. ආමත නැති වෙන්නේ නැහනේ. රත්තරන් කාසි ලැබුණා කියා. ඒ ටික අරන් ගිහිල්ලා උවමාරු මුදලකට මාරු කරලා එයින් ආහාර පාන අරගෙන ඒවා අපි ගන්න ඕනේ. ඉතින් එතකල් බඩගින්න නැති වෙන්නේ නැහැ, තිබහ නැති වෙන්නේ නැහැ. නමුත් අර නිධානයේ දැක්කහම එය ගොඩට ගත්තහම මොනතරම් සතුටක් මොනතරම් ප්‍රමෝදයක් ඇති වෙනව ඇද්ද? ඇතිවෙන්න ඕනේද? හිතල ඇති කරගන්නව නෙවෙයිනේ. ආනිධානයක් ලැබුණා මං දැන් උඩ පයින්න ඕනේ සතුට වෙන්න ඕනේ. නෑ, ඒ දැකීමත් සමගම සතුටක් එනවා. තාම මේ නිධානෙන් ප්‍රයෝජන අරන්නේ නෑ. ඊට වඩා සතුටක් හිතවතුනි. ඊට වඩා ප්‍රීතියක්, ඊට වඩා ප්‍රමෝදයක් ඇති වෙනවා. මේ ආධ්‍යාත්මික හැකියාවන් මතු කරගන්න විට එහෙම තියෙනවා, තිබුණා. හැබැයි උඩට අරන්නේ ප්‍රයෝජන ගත්තේ නැහැ, දන්නේ නැහැ. ඒ නොදන්නකම නිසා ආධ්‍යාත්මික දිලින්දන් විදිහට ආධ්‍යාත්මිකව හාමතේ සාගින්න හිටියා. කායිකව නොවෙන්න පුළුවන්. නමුත් ආධ්‍යාත්මිකව සාගින්නේ හා හාමතේ සා පිපාසාවේ දුක් විඳා. ඔහි හැඟීම් ඇති වෙනවා, ඇති වෙනේවා ඔහි ඇදගෙන යනවා. අඬනවා, දුක් වෙනවා, දුක් වෙනවා, දුක් වෙනවා. ඒකලා කියනවා කාලය විසඳයි, කාලයක් යනකොට මේවා නැති වෙයි. මේ කාලයට බාර දීලා කාලය විසින් විසඳනු ලබන තුරු විඳිමින් 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 නාව. නෑ, කාලය විසඳුවත් නැතත් අපට විසඳ ගන්න පුළුවන්. අපට විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් අපට හදා ගන්නත් බැ. අපට හදා ගන්න බැ විසඳාගත නොහැකි ප්‍රශ්නයක්. මේ සියලු ප්‍රශ්න අපි හදාගත්ත දේවල්. සංසාරයත් අවසාන වශයෙන් අපේ නිර්මාණයක්. කාගේවත් නිර්මාණයක් නෙවෙයි. සංසාරය අපේම නිර්මාණයක්. අපමණං මේ සංසාරය කියන ප්‍රශ්නය අර්බුදය නිර්මාණය කළේ, එහෙමනම් අපටම පුළුවන් ඒ ප්‍රශ්නය විසඳන්න. නමුත් අනත්තයි. ඒ අනත්ත වෙනස් වෙන්නේ නැහැ. අනත්ත ඇත්තයි, විසඳගන්නත් පුළුවන්, සනීප කරගන්න පුළුවන්. අපම නම් ලෙඩ වුණේ අපිටම පුළුවන් සනීප කරගන්න. මෙන්න මේ හැකියාවන් දෙක නැතිනම් හතර පැහැදිලිව අප තුළම තිබෙන බව, ඔබ තුළම තිබෙන බව හඳුනා ගන්න ඔබ තුළින්. මොනවද? තමන්ට අවශ්‍ය නම් කුසල් වඩන්න පුළුවන්. අවශ්‍ය නම් කුසල් නොකර ඉන්නත් පුළුවන්. අවශ්‍ය නම් අකුසල් කරන්නත් පුළුවන්. අකුසල් නොකර ඉන්නත් පුළුවන්. ඔය හතරම පුළුවන්. හැබැයි එකපාර නෙමෙයි. එකපාර එකයි. දැන් මේ කාරණිය දකින විට ඇති වෙන්නේ මමත්වයක් නොවේයි. මම මහ ලොක්කේ, මහා බලවන්තේ, එහෙම මෙතන මේ මානයක් මමත්වයක් නොවේ ඇති වෙන්නේ. ඒට වෙනස් දෙයක්. ආදරණීය හිතවතුනි, මේ හැකියාවන් හතර මතු කරගෙන හඳුනා ගැනීමෙන් තමා ආධ්‍යාත්මික ගමන පටන් ගන්නෙ. එතෙක් ආධ්‍යාත්මික ගමනක් නෑ. ඔය සම්ප්‍රදායට, සංස්කෘතියට අනුව දේවල් කරන්න පුළුවනි. එහෙම දේවල් කරයි, ඒවා හොඳයි. එයින් පිනකුත් ලැබෙයි අනිවාර්යයෙන්ම. නමුත් ආධ්‍යාත්මික ගමනක් නෑ. දැන් ධර්ම මාර්ගයේ ගමනක් නෑ. ධර්ම මාර්ගයේ ගමන පටන් ගන්නේ මෙන්න මෙතනින් මේ හැකියාව මතු කරගෙන දැන් පොතින් දැක්කාම නෙවෙයි මේම ඇහුවට නෙවෙයි මේ ඇතුලේ නිධානයක් වගේ වැළලී තිබුණු මේ හැකියාවන් ගොඩට අරගෙන විවෘත කළ දැක්කහම එවිට අන්න අවශ්‍ය හැකියාව භාවිතා කරන්න පුළුවන්. එම් ප්‍රඥාව එන්නේ කුසලය වැඩිම තුලින්. අකුසලයේ වැඩිමෙන් ප්‍රඥාවක් එන්නේ නැහැ. කුසලයේ නොකිරීමෙනුත් ප්‍රඥාවක් එන්නේ නැහැ. ප්‍රඥාව පහළ වෙන්නේ අකුසල් නොකිරීමෙන්. ඒතර මේ දෙක වෙන් කර දැකීමත් ප්‍රඥාව. කුසලයේ කුමක්ද අකුසලයේ කුමක්ද? දැන් මේ හැකියාවන් හතරක් තියෙනවනේ හරියට ආයුධ හතරක් වගේ. ආයුධ හතරක් තියෙනවා කියන්නේ. ඒ විදිහට මේ මොන ආයුධේද මොන උපකරණේද භාවිතා කරන්න ඕනේ වඩාත් හොඳ යහපතක් වෙන්නේ. ඒක වෙන් කළා අඳුනගන්න පුළුවන්කමත් ප්‍රඥාවම තමයි. ඒතර ප්‍රඥාවෙන්ම පටන් ගන්න ගමන. අන්තිම කෙළවරේ නෙමෙයි ප්‍රඥාව ලැබෙන්නේ. මේ පටන් ගන්නත් ප්‍රඥාව ඕනේ. ඒ ප්‍රඥාව භාවිතා කිරීම තුළින් තව තව වැඩෙනවා වැඩෙනවා. ඒතර ප්‍රඥාවන්තයේ තමයි දවසින් දවස ගොඩ නැගෙන්නේ. වෙන කවුරුවත් නෙමෙයි. මේ විපස්සනාවෙන් ගොඩ නැගෙන්නේ ප්‍රඥාවන්තෙක්. ප්‍රඥාව වැඩෙන්නේ පටන් ගන්නෙ ප්‍රඥාවෙන්. දිගටම භාවිතා වෙන්නේ ප්‍රඥාව. මේ දෙක වෙන් කරගන්න බැරි වුණ තැන තමයි පටලැවෙන්නේ. කුසලයේ අකුසලයේ කිසියම් මොහොතක වෙන් කරගන්න බැරි වුණාම අකුසලයේ කෙරෙනවා. කුසලයේ නොකෙරෙනවා. ඒතර එතන ප්‍රඥාව නැහැ. ඒ වෙලාවේ ප්‍රඥාව නැහැ. ප්‍රඥාව තිබ්බනම් දෙක වෙන් කරගන්න පුළුවන්. ඒ නිසා හිතවතුනි මේ විපස්සනාව ඕනෑම වෙලාවක කළ හැකි දෙයක් හා කළ යුතු දෙයක් ඕනෑම වෙලාවක මෙතන කෙරෙන්න යන්නේ මොකද්ද? දැන් කෙරෙන්න යන දෙයක් තියෙනවනේ ඕනෑම සිදුවීමකදී ඇතුලෙන් කෙරෙන්න යන දෙයක් තියෙනවා පුරුද්දට හරි බාහිර බලපෑමකට හරි අන්න ඒ හඳුනා ගන්න. මොකද්ද වෙන්න යන්නේ අපේ අතින්? මම කියලා කෙනෙක් නෑ ඔහේ ඕන එකක් වුණාට කමක් නෑ නෑ එහෙම නෙමෙයි. එහෙම ගියොත් නම් ලොකු අමාරුවක වැටෙන්නේ. අපායට වැටලා තමයි බේරෙන්නේ එහෙම ගියොත්. මම කියලා කෙනෙක් නෑ කීකේ ඔහේ හිටියොත් අන්තිමට ඒ නෑයි කියන කෙනා වැටෙන්නේ අපායට තමයි. මොකුත් කරෙන්නේ නෑනේ. නෑ එහෙම නෙමෙයි. මේ මොකද්ද තමන්ගෙන් කරෙන්න යන්නේ බලන්න. පෙර පුරුද්දට හෝ ආවේගවල පෙළඹීමට හෝ අවුල් වුණු හිත නිසා හෝ කුමක්ද තමන්ගෙන් කෙරෙන්න යන්නේ. ඊළඟට ඒ කෙරෙන්න යන දේ නිසා වැඩෙන්නේ කුසලයක්ද අකුසලයක්ද කියලා බලන්න. කුසලයක් නම් අන්න හා කියන්නේ. හා කරමු. අකුසලයක් නම් නෑ නොකරමු. එහෙම කියන්න පුළුවන්. බැරිද? පුළුවන්. අපි අනිත්‍යයට බෑ කියන්නේ. කෙනෙක් ගමනක් යන කතා කරනවා අනේ මට නම් බෑ. බෑ කීපාරක් බෑ කියනවා. ඉතින් අපි ලෝකෙ හැම දෙනාටම බෑ කියලා තියෙනවනේ අපව හැදු වැඩු අම්මට තාත්තට බෑ කියන. දූ දරුවන්ට බෑ කියන. උගාක් උදව් කරන යාළුවන්ටත් බෑ කියන අවස්ථා තියෙනවා. ඉතින් ඒ හැකියාව ඇයි අපට බැරි මෙතනදිත් ප්‍රයෝජනෙට ගන්න මේ අකුසලයට බෑ කියන්නේ බෑ නෑ කියන්නේ නෑ මං කරන්නේ නෑ ඔයා කොච්චර කිව්වත් මං කරන්නේ නෑ කුසලයට හා කියන්නේ හා ඔව් තත් නෑ කිව යුතු බෑ කිව යුතු අවස්ථා තිබෙනවා ඔව් හා හා කියන්ට ඕනේ වෙලාවල් තියෙනවා මේ අවස්ථා හිතවතුනි ඔය පරියංකේ ඉන්න වෙලාවට නම් නෙමේ වැඩිපුර ඕනේ වෙන්නේ. පරියංකේ නැති වෙලා. ඒ නිසා මේ විපස්සනාව ඕනෑම තැනකදී කළ හැකි විපස්සනාවක්. ඕනෑම තැනකදී. තමන්ගෙන් කෙරෙන්න යන්නේ කුමක්ද බලන්න. ඒ කෙරෙන්න යන දේ කුසලයටද අයිති අකුසලයටද? වැඩෙන්නේ කුසලයේද අකුසලයේද ඒ දේ කෙරුණොත්? අකුසලේ නම් නෑ කියන්න බෑ කියන්න. කුසලේ නම් හා කියන්න ඔව් අපි එහෙම කරමු කියන්න. එකඟතාව දෙන්න. එකඟතාව දෙන්නේ කුසලයට. කුසලයට දෙන එකඟතාව නිසා වැඩෙන්නේ කුසල සමාධිය. කුසල ඒකාග්‍රතාව තමයි වැඩෙන්නේ. ඒතර මේ සියල්ල එකට එකතු වෙනවා. මේවා දෙක තුනක් නෙවෙයි වෙන වෙනම වැඩි යුතු වෙන් කරලා වරහන් ගහලා තාප්ප බැඳලා හදන්න ඕනේ. එහෙ නෙමෙයි මේ එකට වැඩෙන දේවල්. ඒක විශේෂයෙන් හිතවතුනි මේ විපස්සනාව ජීවත් වීම ඇතුලේ ප්‍රයෝජනෙට ගන්න, භාවිතයට ගන්න. ඒ ආදරණීය ඉල්ලීම කරමින් ටික වෙලාවක් අප ඒ පුහුණුවේ යෙදෙමු. ශබ්ද ඇහෙනවා. එය පාලනයෙන් තොරව සිදුවන දෙයක්. ඇසීම. මොනවද ඇහෙන්න ඕනි, මොනවද නොඇසෙන්නට ඕනි කියා එහෙම ආධිපත්‍යයක් පවත්වන්න බෑ. අනත්තයි. ශබ්දයෙන් ශබ්දයට ඒ අනත් ස්වභාවය අවබෝධ කරගන්න. කිසිම ශබ්දයක් අපෙන් අහන්නේ මම ඔබේ කනට ආවට කමක් නැද්ද? එහෙම කලින් අහන්නේ හිටපු ගමන් ඇහෙන්න පටන් ගන්නවා. හිටපු ගමන් නැහිලා යනවා. මේ තමයි අනත්ත. ඇහෙන තුරු අප දන්නේ ඊළඟට මොන ශබ්දයේද ඇහෙන්න යන්නේ කියා. ඒ අනත්ත නිසයි. පාලනයෙන් තොරව පවතින නිසයි. ශබ්ද වගේම මොන සිතිවිල්ලද හිතට එන්නේ අප දන්නේ. කිසිම සිතිවිල්ලක් අපෙන් අහන්නේ ඊළඟට තමන් එන්නද කියා. හිටපු ගමන් කඩා පාත් වෙනවා. ඒ නිසා සියලුම සිතිවිලි අනත්තයි, අපේ නොවේයි. ඒ කාරණයත් සිතිවිල්ලෙන් සිතිවිල්ලට තේරුම් ගන්න, අවබෝධ කරගන්න. ඒ අනත්ත ස්වභාවය සිතිවිල්ලෙන් සිතිවිල්ලට, ශබ්දයෙන් ශබ්දයට ප්‍රකට වෙන අතරම, ප්‍රකට කරගන්නා අතරතුරම ඒ මතක් වෙන සිතිවිල්ල ගැන කෙසේද සිතෙන්ට යන්නේ, කොහොමද හිතන්න යන්නේ, අන්න හඳුනාගන්න පුළුවනි. ඇහෙන ශබ්දය ගැන කොහොමද හිතෙන්නේ? ඕනකමින් හිතන්න කලින් හිතෙනවා. ඒ කොහොමද හිතෙන්නේ? මොනවද හිතෙන්නේ? එයත් අපට දැනගන්න පුළුවනි. ඒ හැකියාව භාවිතා කර දැනගන්න ශබ්ද ඇහෙනවා අපට අයිති නැති. ඒ ශබ්ද ගැන මොනවද හිතෙන්නේ? සිතිවිලි එනවා, ඒවා අපට අයිති නෑ. ඒ මතක් වෙන දේවල් ගැන මොනවද හිතෙන්න යන්නේ? අකුසලයක් සිදුවෙන ආකාරයට නම් හිතෙන්න යන්නේ එය නවත්තා ගන්න බැරිද බලන්න. අකුසල් උපදින ආකාරයට සිටීම නවත්තා ගැනීමේ හැකියාව තිබෙන බව අත්දැකීමෙන්ම සනාථ කරගන්න. එමෙන්ම කුසල් ඇතිවෙන ආකාරයට හා වැඩෙන ආකාරයට හිතන්නත් පුළුවනි. මේ මතු කරගත් පාදාගත් මතුකර පාදාගෙන ගොඩගත් ආධ්‍යාත්මික නිධානය අකුසල් නොකිරීමේ හැකියාව හා කුසල් කිරීමේ හැකියාව ඕනෑම තැනක ඕනෑම අවස්ථාවක ඕනෑම මොහොතකදී භාවිතා කරන්න පුළුවනි, ප්‍රයෝජනයට ගන්න පුළුවනි. භාවිතා කිරීමේ හා ප්‍රයෝජනයට ගැනීමේ දැඩි අදිටනින් හිතවතුනි, අපි අද මේ විදසුනට නිදසුනක් වැඩසටහනින් සමුගනිමු. මේ වැඩසටහන සංවිධානය කළ ඒ සඳහා තාක්ෂණික සහාය ලබා දෙන, අන්තර්ජාල පහසුකම් සපයන නිලඹ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ මහත්ම මහත්මීන්ටත්, සියලුම අනුග්‍රාහක කල්‍යාණ මිත්‍රයන්ටත්, ඒ වගේම මේ වැඩසටහන් සඳහා භෞතික පහසුකම් සපයමින් ලොකු උපකාරයක් කරන සංජීව මහත්මා, නිලීකා මහත්මිය සහ මෑණියන් දියණියන් ඒ සියලුම කල්යාණ මිත්‍රයන්ට කෘතවේදී පුණ්‍යානුමෝදනාව පිරිනමමින් අපි අද වැඩසටහන සමාප්ත කරමු. සෑම දිනාටම සෙතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසිල්ලක්ම වේවා.